සූදානම් වෙන්නේ ඔබගේ පළවෙනි පත්‍රයේ B කොටසට අදාළවන භාග ගණන් දෙකකුත් ඒ වගේම සංඛ්‍යා කියන තේමාව යටතේ ඔබට ලැබෙන ගණන් දෙකකුත් ඒ වගේම කෙටි ප්‍රශ්න පත්‍රයේ 1 ඉඳලා 25 දක්වා අඩංගු වෙන ප්‍රශ්න සඳහා තිබෙන ප්‍රශ්න 15ක් සඳහා පිළිතුරු වලත් එක්ක සාකච්ඡා කරන්න. එතන දයාපරතු වේ පුතේ පොනිෂර කාර්ය පත්‍රිකා අංක 78 වෙන් වෙලා තියෙන පළවෙනි ප්‍රශ්නය වලගේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව B කොටසේ තියෙන පළමු ප්‍රශ්නය වෙනුවෙන්. ඒ කියන්නේ ඔබ දන්නවා එහෙම කියනකොට ඒ කියන්නේ භාග ප්‍රශ්නය සඳහා තමයි වෙන් වෙලා තියෙන්නේ. අපි බලමු වලට ලැබිලා තියෙන පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ කියනවා මෙහෙම අපි එක් වතාවක් ගාන කියව ගමු. එතකොට ඉතා පහසුවෙන් ඔබට ගාන හිතේ ගොඩනගා ගන්නට පිළිසිරි මහතාගේ එක් මාසක වැටුප රුපියල් 48000ක්. එම මුදලින් රුපියල් 12000ක් ධර්මන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් විය. ඉතිරි මුදලින් පහෙන් දෙකක් ආහාර පාන සඳහා වියදම් වූ අතර ඉතිරි මුදල සමාන කොටස් දෙකකට බෙදා වෙනත් වියදම් සඳහාත් බැංකුවේ තැන්පත් කිරීම සඳහාත් වැය කරන ලදී. ඔබට ගාන පැහැදිලිව හිතේ ගොඩනගෙන්නට ඇති. ඉන් පළවෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙන්නට ඕනේ අපි. පළවෙනි ප්‍රශ්නය සඳහා යොමු වෙන්න කලින් ගානේ මූලික හරය අපි තේරුම් ගත්තා. රුපියල් 48000ක වැටුපක් ලබන පුච්චලේ ඉන් රුපියල් 12000ක් වෙන් කරනවලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතිරි මුදලින් ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් පහෙන් දෙකක් ආහාර පාන සඳහා වියදම් කරලා ඉතිරි මුදලින් දෙකෙන් එකක් තැන්පත් කරන හතරෙන් ඉතිරි වෙච්ච සම්පූර්ණ ප්‍රමාණය කොටස් දෙකකට බෙදලා ඒ දෙකෙන් එකක් වියදම් කරනවා බැංකුවේ තැන්පත් කිරීම සඳහා. ඉතින් මේ වගේ ගානක පළවෙනි ප්‍රශ්නයේ විදිහට අපිට ලැබිලා තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ මුදල මාසික වැටුපෙහි භාගයක් ලෙස දක්වන්න. ඔබ දන්නවා සාමාන්‍යයෙන් භාග ගණන් වල පළවෙනි ප්‍රශ්නේ ඉතාම පහසු ප්‍රශ්නයක්. ඉතින් මේ ලැබිලා තියෙන මේ වගේ පහසු ප්‍රශ්නයක් රුපියල් 48000 යෝගේ වැටුප ඉන් රුපියල් 12000ක් වැය කරනවා ඔහු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ අනුව අපි මේක භාගයක් විදිහට ලියාගත්තොත් එහෙම 12000 බෙදීම 48000. මේක තවදුරටත් අපිට සුළු කරලා ලියන්න පුළුවන්. 12000ට 12000 වුණා 1යි 48000ට 12000 වුණා 4යි. ඒ අනුව මුළු වැටුපෙන් 4න් 1ක් ඔහු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැය කරනවා. මේ ආකාරයට තමයි පුතේ පළවෙනි කොටසේ උත්තරය අනුව 4න් 1යි. එහේ දෙවැනි ප්‍රශ්නය දෙවැනි කොටස සඳහා අපි වෙන් වෙනවා. අධ්‍යාපනය සඳහා වියදම් වූ පසු ඉතිරි මුදල භාගයක් ලෙස දක්වන්න. එතකොට දන්නවද ආපරතු වේ පුතේ ඔබ සම්පූර්ණ මුදල එකක් විදිහට ගත්තොත් එකෙන් දැනට වියදම් වෙලා තියෙන 4න් 1 ප්‍රමාණය. එහෙනම් එකෙන් 4න් 1ක් අඩු කළාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 1යි කියලා කියන එක මේ වෙලාවේ 4න් 1ක් අඩු කරන නිසා අපිට 4න් 4යි කියලා ගත්ත හැකි. 4න් 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 1ක් අඩු කරපුවාම උත්තරේ 4න් 3යි. ඒ අනුව ඔහුට ඉතිරි වන ඒ කියන්නේ ඔහු වියදම් කරාට පස්සේ ඉතුරු වන මුදල වෙනවා 4න් 3. මේ 4න් 3ක මුදලෙන් තමයි ඔහු ඊට පස්සේ වියදම් සඳහා යොමු වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නේ විදිහට ආහාර සඳහා වියදම් වූ මුදල මුළු වැටුපෙන් භාගයක් ලෙස දක්වන්න. ආහාර සඳහා වියදම් වූ මුදල මුළු වැටුපෙන් භාගයක් ලෙස දක්වන්න. අපිට ගාන උඩින් කියනවා ඒ කියන්නේ ඉතිරි මුදලෙන් පහෙන් දෙකක් ආහාර සඳහා වියදම් වූ අතර. එතකොට ඉතිරි මුදලෙන් පහෙන් දෙකක්. එහෙනම් ඉතිරි වෙලා තිබුණේ 4න් 3යි අල් නයන්න ගුණ කිරීම. ඒ කියන්නේ අල් යන්න එදෙන තැනට ගුණ කිරීමේ ලකුණ. නැත්තම් 4න් 3 අල් නයන්න ගුණ කිරීම පහෙන් දෙක. ඔබ දන්නවා අල් නයන්න තියෙන තැනට අපි ගුණ කිරීමේ ලකුණ යොදන්නේ. ඒ අනුව 4න් 3 ගුණ කිරීම පහෙන් දෙක කියලා ඉදෙනවා. මෙතෙන්දී ඔබ දන්නවා හරය සහ ලවේ 4 ඉලක්කම සහ 2 ඉලක්කම සුළු වෙනවා. දෙවරක් 1යි දෙවරක් 2යි කියලා. ඒ අනුව ලවේ 3 වරක් එක 3යි හරේ දෙවරක් පහ උත්තරේ 10යි කියලා එනවා. ඒ අනුව උත්තරයක් ලැබෙනවා අපිට 10න් 3ක ප්‍රමාණයක් සඳහා 10න් 3ක ප්‍රමාණයක් තමයි ඔ ආහාර සඳහා වෙන් කරන්නේ මුළු වැටුපෙන්. ඊළඟට පුතේ අපි 4 වෙනි කොටස සඳහා යමුනොත් එහෙම 4 වෙනි කොටස අහන්නේ බොහොම පහසු ප්‍රශ්නයක්. බැංකුවේ තැන්පත් කළ කොටස මුළු වැටුපෙන් භාගයක් ලෙස දක්වන්න. බැංකුවේ තැන්පත් කළ කොටස මුළු වැටුපෙන් භාගයක් ලෙස දක්වන්න. දැන් අපි දන්නවා වියදම් දෙකක් මොහු කරලා අවසන්. 4න් 1ක් වියදම් කළා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ වගේම 10න් 3ක් වියදම් කළා ආහාර වියදම් සඳහා. එතකොට මේ කොටස් දෙකේ එකතුව ගත්තාම 4න් 1 එකතු කිරීම 10න් 3 කියලා කියන්නේ පොදු හරයකට අපි ගෙන ආයතේ ඒ අනුව 4න් 1 කියන භාගය අපිට ලිව්ව හැකි මේ දෙන්නව පොදු හරයකට ගේනකොට අපිට ලේසි 20න් ලියා ගන්න එක 4න් 1යි කියලා කියන්නේ 20න් නම් 5යි 10න් 3යි කියලා කියන්නේ 20න් නම් 6යි මේ දෙන්න එකතු කරපුවාම අපිට ලැබෙනවා 20න් 11 ඒ අනුව මුළු මුදල උනේ සම්පූර්ණ 1යි කියලා අපි සැලකුවොත් එහෙම ඒ කියන්නේ 20න් 20ක් විදියට ගන්න පුළුවන් මේ අවස්ථාවේදී 20න් 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 11ක් අඩු කරපුවාම 20න් 9ක් තමයි එන්නේ මේ ප්‍රමාණය ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ඉතුරු වෙන ප්‍රමාණය මෙයත් ආපහු කොටස් දෙකකට බෙදෙනවා ඒ කියන්නේ 20න් 9 සමාන පංගු දෙකකට බෙදුනහම අපි දන්නවා 20න් 4ම 6යි කියලා නමුත් අපිට භාග සංඛ්‍යාවක් විදියට තියෙන එක අපි සාමාන්‍ය සුළු කිරීමට යනකොට 20න් 9 බෙදීම 2 විසෙන් නම් එක ගුණ කිරීම වෙනකොට දෙකෙන් එක වෙනවා හරය ලබේ මාරු වෙනවා ඔබ දැන් ඒ කටයුතු දන්නවා ඒ අනුව 9 වරක් එක උත්තරේ 9 ලබේ කොටස් 2 හරය කොටස් 2 සුළු වෙනකොට 20 වරක් දෙක උත්තරේ 40යි කියලා අපිට ලැබෙනවා ඒ අනුව අවසාන උත්තරේ මුළු මුදලින් නම් 40න් 9ක් තමයි ඔහු බැංකුවේ තැන්පත් කරන්නේ බැංකුවේ තැන්පත් කරන කොටස 40න් 9 ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහනවා පස්වෙනි කොටස විදියට බැංකුවේ තැන්පත් කළා මුදල සොයන බැංකුවේ තැන්පත් කළ මුදල. අපි දන්නවා ඔහුගේ වැටුප රුපියල් 48000යි. මේ 48000 මුදලෙන් 40න් 9ක් තමයි බැංකුවේ තැන්පත් කරන්නේ. එහෙනම් දයබල දුවේ පුතේ අපි බලනවා 48000 ගුණ කිරීම 40න් 9. මෙතෙන්දී ඔබ දන්නවා හරය සහ ලැබේ තියෙන ඉලක්කම අපිට සුළු කරන්න පුළුවන්. 48000 තියෙන එක් බිඳුවකට 41 බිඳුවක් සුළු වෙනවා. ඒ වගේම ඉතුරු වෙලා තියෙන 4800 හතර වරක් 1යි හතර වරක් 1200යි කියලා සුළු වෙනවා ඒ අනුව අපිට ලැබෙනවා 9.0යි 12.9 108යි කියලා ලැබෙනවා ඒ අනුව රුපියල් 10800ක මුදලක් තමයි ඔහු බැංකුවේ තැන්පත් කරන්නේ ඒ අනුව 10800ක් ඔහු බැංකුවේ තැන්පත් කරනවා ඒ ආකාරයට තමයි දයාබර දුවේ පුතේ ඔයාලගේ පළවෙනි ගාන භාග ප්‍රශ්නය සඳහා පිළිතුරු සපයන්නේ අපි දැන් ඔයාලත් එක්ක ඉස්සර වගේ ලොකු ප්‍රමාණයක් ලොකු කාලයක් එක් ප්‍රශ්නයක් සඳහා සාකච්ඡා කිරීමට යොදා ගන්නේ නැහැ. ඒකට හේතුව ඔබ දැන් ඔබත් එක්ක අපි ඕනෑවටත් වඩා මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපි කතා කරලා තියෙනවා. ඒක නිසා ඔබ මෙහි සුළු කිරීම ක්‍රමවේදයන් එහෙම ඉතා හොඳින් වටහාගෙන තියෙනවා. ඒක නිසා අපි ඔබට ගාන හදන ආකාරයේ පමණයි පැහැදිලි කරන්නේ. ප්‍රශ්නාංක 2 දිහාවට යොමු වෙනකොට සනත් තම වැටපෙන් 3න් එකක් ආහාර සඳහාද 6න් එකක් ගමන් වියදම් සඳහාද වියදම් කරයි. ඉතින් මුදලින් 5න් එකක් පොත්මිලට ගැනීම සඳහා වියදම් කරයි. එතකොට මේ වියදම් කාරණා දෙකක් තියෙනවා. තම වැටපෙන් 3න් එකක් ආහාර සඳහා යනවා, 6න් එකක් ගමන් බිමන් වියදම් සඳහා යනවා. ඉතිරි මුදලින් 5න් එකක් මෙයා පොත්මිලට ගන්න යනවා. එතකොට කාරණා 3කදී වියදම් කරනවා, මුල් අවස්ථාවේදී කාරණා 2කට වියදම් කරනවා. ඊට පස්සේ තමයි ඉතිරියෙන් තමයි ඉතිරි කොටස යන්නේ. බලම් පුතේ අපි පළවෙනි ප්‍රශ්නයට ගිහිල්ලා, ඒ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගමන් බිමන් සහ ආහාර සඳහා යන දෙකම සඳහා සනත්තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයිද? සනත්තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයිද? එතකොට මේ අවස්ථාවේදී අපි බලනවා මුළු ප්‍රමාණය උනේ 3න් 1ක් ආහාර සඳහා 6න් 1ක් ගමන් බිමන් වියදම් සඳහා. එහෙනම් 3න් 1යි 6න් 1යි කියන භාග දෙකේ එකතුව තමයි මේ අවස්ථාවේදී උත්තරේ විදියට එන්නේ. 3න් 1 කියන භාගයත් අපිට 6න් ලියාගත්ත එක 6න් 2යි කියලා. ඒ අනුව 6න් 2යි 6න් 1යි එකතු කරපුවාම උත්තරේ 6න් 3යි කියලා අපිට සරල උත්තරයක් ලැබෙනවා. මේක ඕනනම් තව දුරටත් සුළු කරලා අපිට 2න් 1යි කියලා තියන්න පුළුවන්. ඒ අනුව 2න් 1 හෝ 6න් 3 කියන උත්තරේ විදියට අපිට මෙහි අවසාන උත්තරේ බාර ගන්න පුළුවන්. ඒ අනුව ඔව් ගමන් බිමන් වියදම් සඳහා සහ ආහාර සඳහා වියදම් කරන මුළු ප්‍රමාණය 2න් 1යි. එහි දෙවැනි කොටස දෙවැනි කොටසේ අහනවා පොත් මිලට ගැනීම සඳහා සනත්තම වැටපෙන් කොපමණ කොටසක් වැය කරයිද? දැන් කියනවා ඒ කියන්නේ වැය කරලා ඉතිරියෙන් තමයි ප්‍රමාණයක් ගන්න. එතකොට දයාබල දුවේ පුතේ අපි හොයාගන්න ඕනේ ඔබ දන්නවා මුළු වැටුප සම්පූර්ණ එකක් විදියට ගත්තොත් එකෙන් 6න් 3ක් අඩු කරන්න ඕනේ. මේ අවස්ථාවේ හරය 6න් තියෙන නිසා ඔබ දැන් දන්නවා 6න් 6යි කියලා ලියාගන්න එක ලේසියි අපිට මුල් අර 1 කියන සංඛ්‍යාව. ඒ අනුව 1 කියන්නේ 6න් 6යි කියලා ගත්තොත් 6න් 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 3ක් අඩු කරපුවාම උත්තරේ ඉතුරු වෙනවා 6න් 3යි කියලා. ඒ අනුව භාගය ප්‍රමාණය අපිට ලැබෙනවා 6න් 3ක ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්නේ. මේ ඉතිරියෙන් තමයි ඔහු 5න් 1ක් වියදම් කරන්නේ. ඒ අනුව 6න් 3න් 5න් 1. 6න් 3 අල්ලා යන්න ඊළඟ 5න් 1. අල්ලා යන තැන දැන්දී ඔබ දන්නවා දයාබර දුවේ පුතේ හල්ලෑන්ද කියන තියෙන තැනදී අපි එතනට යොදන්නේ ගුණ කිරීමේ ලකුණ. ඒ අනුව 6න් 3 කියන එක අපිට සිදු කර හැකි 2න් 1යි කියලා 2න් 1 ගුණ කිරීම 5න් 1 කියලා අපිට එනවා උත්තරයක්. මේ අවසාන උත්තරය සිදු කරපුවාම 10න් 1යි කියලා අපිට ලැබෙනවා 1 වරක් 1 1යි. හරේ තියෙන 2 සහ 5 ගුණ කරපුවාම උත්තරේ 2 වරක් 5 10යි කියලා අපිට උත්තරයක් ලැබෙනවා. ඒ අනුව ඒ වියදම සඳහා ඔවැය කරන්න පොත් මිලට ගැනීම සඳහා 10න් 1 ප්‍රමාණය මුළු වැටුපෙන් ගත්තාම ඒ අනුව දයාබුදුපති අපි දැන් අපිට තේරෙන්න ඕනේ දැන් මුළු වැටුපෙන් 6න් 2ක් ඊළඟට 6න් 1ක් ඊළඟට 10න් 1ක් මේ කාරණා ඒ කියන්නේ මේ වියදම් සියල්ල මහු දැන් මේ වෙනකොට කරලා අවසන් ඒක නිසා මුළු වියදම් ප්‍රමාණය අපිට අපේ ඔළුවේ තියෙන්න ඕනේ මෙච්චර ප්‍රමාණයක් දැන්ට වියදම් කරලා තියෙනවා ඒක ඉතින් අපි කොහොමද හොයාගන්නේ කියලා ඊළඟ කොටසට අපිට ඒ කොටස වැදගත් වෙනවා ඒක අහනවා දැන් ඔහු අත ඇති මුදලින් 4න් 1ක් බැංකු ගිණුමක තැන්පත් කරයි. එසේ තැන්පත් කරන මුදල රුපියල් 3000ක් නම් සනත්ගේ වැටුප කීයද කියලා අහනවා. ඉතින් දයාබරදුවේ පුතේ මේ අහන්නේ අර අපි අර අපිට ඔළුවේ තියෙන්න ඕනේ අපි කාරණා දෙකක් සඳහා වියදම් කළා ඉහතදී ඊට පස්සෙත් එක කාරණයක් සඳහා පොත්පත් මිල දී ගැනීම සඳහා තවත් කොටසක් වියදම් කරනවා. එහෙනම් දැන් යාර කොච්චර ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ කලින් වියදම් කරපු ප්‍රමාණය 6න් 3 එහෙම නැත්නම් අපි ඒක 2න් 1යි කියලා කිව්වා. ඊට පස්සේ 10න් 1ක් පොත්පත් මිල දී ගැනීම සඳහා වියදම් කළා. ඒ අනුව 2න් 1යි 10න් 1යි කියන භාග දෙක එකතු කරපුවාම උත්තරයක් අපිට ලැබෙනවා ඔහු කරපු මුළු වියදම් ප්‍රමාණය 10න් 6යි කියලා. එතකොට අපි මුළු වැටුප 10න් 10යි කියලා සැලකුවොත් මේ අවස්ථාවේදී කියන්නේ සම්පූර්ණ එකෙන් අපි අඩු කරන්න ඕනේ එක කියලා කියන්නේ මේ අවස්ථාවේදී අර 10 තියෙන නිසා අපි 10න් 10යි කියලා යොදා ගන්නවා. 10න් 10ෙන් 10න් 6ක් අඩු කරපුවාම අපිට උත්තරයක් ලැබෙනවා 10න් 4යි කියලා. ඒ අනුව මේ අවස්ථාවේදී එයා ඒ කියන්නේ එයා වියදම් කරන මුදල්ට යට ඉතුරු වෙන්නේ 10න් 4ක ප්‍රමාණය. මේ 10න් 4ෙන් 4ෙන් 1 අත ඇති මුදලෙන් 4ෙන් 1 බැංකු ගිණුමක තැන්පත් කරනවා. ඒ තැන්පත් කරන මුදල් රුපියල් 3000 කියලා දීලා තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ 10න් 4ෙන් 4ෙන් 1 කියන්නේ කොච්චරද කියලා. එතකොට පුතේ අපිට තේරෙනවා 10න් පංගු 4ක් නම් මේක සමාන පංගු 4කට බෙදුනහම 1 වර්ෂයක් කියලා කියන්නේ 10න් 1ක් කියලා අපිට වැටෙනවා. එහෙනම් 1 වර්ෂයක් කියලා කියන්නේ 10න් 1ක් නම් 1ක් 10න් 1ක් වෙනකොට එයා 10න් 1ේ කොටස තමයි රුපියල් 3000යි කියලා ලැබෙන්නේ. එහෙනම් 10න් 1ේ කොටසක් කියලා කියන්නේ රුපියල් 3000යි. එහෙනම් 3000 හේව 10ක් එන්නේ එයාගේ මුළු වැටුපේනවා රුපියල් 30000ක් විදියට. රුපියල් 30000ක් විදියට ලැබෙනවා එයාගේ සම්පූර්ණ මුළු වැටුප මේ අවස්ථාවේ. එතකොට අපිට දෙවෙනි ප්‍රශ්නේ අහලා තිබෙන ප්‍රශ්නෙට උත්තරේ අපිට ලැබෙනවා සනත්ගේ මුළු වැටුප කීයද රුපියල් 30000යි. අපි ඊළඟට යමු යන්නේ පුතේ ප්‍රශ්නාංක 3 සඳහා පිළිතුර ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. අපි එක් වතාවක් මේ ප්‍රශ්නේ කියවමු. ඒ තියෙන්නේ ඒ කියලා දීලා තියෙනවා 3 ඒ කියන කොටස සුජීවා මහත්මයාගේ නිවස සාදා ගැනීමට ඇස්තමේන්තු කළ මුදල රුපියල් මිලියන 2කි. මෙම මුදල 8% වාර්ෂික සුළු පොලියක් යටතේ බැංකුවකින් ණය මුදලක් ලෙස ලබා ගැනීමට ඇය තීරණය කළාය. ඊට පස්සේ කියනවා වර්ෂයකදී ගෙවීමට සිදුවන මුළු පොලී මුදල කොපමණද කියලා අපෙන් අහලා තියෙනවා. මුළු පොලී මුදල කොච්චරද කියලා අහන්නේ. ඒ අනුව අපි සාමාන්‍යයෙන් දන්නවා මුදලක් ණයට ගත්තා නම් ඒ සඳහා අනිවාර්යෙන් අතිරේක මුදලක් ගෙවන්න ඕනේ. ඒ ගෙවන මුදලට අපි කියනවා පොලී මුදලක් කියලා. එහෙනම් මේ අවස්ථාවේ 108 කියන පොලි අනුපාතිකයේ යටතේ ඔහු ඇය ගන්නවා රුපියල් මිලියන 2ක මුදල. එහෙනම් 100කට 8 බෙදීම 100 ගුණ කිරීම මිලියන 2 කියලා අපි ගන්නවා. මේ සුළු කිරීමේදී හරේ තියෙන බිංදු දෙක ලැබේ තියෙන මිලියන 2ේ බිංදු දෙකක් සුළු වෙනවා. ඒ අනුව 20000 ගුණ කරන්න එනවා 8ෙන් උත්තරේ එනවා රුපියල් 160000ක් නැත්නම් 160000ක් කියලා උත්තරයක් අපිට ලැබෙනවා. ਉਹ ගෙවන්න ඕනේ මුළු පොලි මුදල. ඇය ගෙවන මුළු පොලි මුදල. ඊට පස්සේ දෙවැනි කොටස විදියට අපිට ලැබෙන්නේ දුවේ පුතේ ණය ගෙවීමට ගිවිස ගන්නා කාලය අවුරුදු 5ක් නම් වසර 5කදී ගෙවන මුළු පොලිය කොච්චරද කියලා අහනවා. එතකොට ඇය ගෙවන්න ඕනේ මුළු පොලිය හොයාගන්න අපි 160000 කියන මුදල ඒ කියන්නේ වසරකට තිබුණ පොලිය වසර 5කදී පොලිය හොයාගන්න 160000 ගුණ කරනවා 5. 160000 ගුණ කරනවා 5. මේ ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා හරේ තියෙන සංඛ්‍යා සුළු කරනවා මේ අවස්ථාවේදී සුළු කරපුවාම උත්තරේ ලැබෙනවා 108ක් විදියට 160000 5. පස්සරක් බින්දුවයි පස්සරක් බින්දුවයි පස්සරක් බින්දුවයි පස්සරක් බින්දුවයි 16 වරක් 5 උත්තරේ 80යි කියලා අපිට ලැබෙන්නේ. ඒ අනුව 108ක් විදියට තමයි ලැබෙන්නේ ඇය ගෙවන්න ඕනේ මුළු පොලී මුදල රුපියල් ලක්ෂ 8ක්. තුන්වෙනි කොටස අහනවා වසර 5කදී ගෙවන මුළු මුදල කොපමණද? මේක තමයි පුතේ වැදගත් වෙන්නේ. ඔබ අර මුළු මුදල කිව්වහම ගොඩක් කලාට ඔබට මේක අමතක වෙනවානේ. මුළු මුදල කියලා කියන්නේ ණයෙන් නිදහස් වෙනලා පොලිය ගෙවන්නත් ඕනේ, ණයට ගත්තේ මුදල ගෙවන්නත් ඕනේ. එහෙමනම් මුළු මුදල අපි හොයාගන්න ඔහු ණයට ගත්තේ මිලියන 2යි, ඊට අමතරව ලක්ෂ 8ක් ගෙවන්න ඕනේ. ඒ අනුව ඔහු ගෙවන්න ඕනේ, ඒ කියන්නේ සම්පූර්ණ ගෙවන්න ඕනේ මුදල සුජීව මහත්මිය. ඇයි ගෙවන්න සම්පූර්ණ මුදල වෙනවා 2 මිලියන 800,000ක මුදලක්. 2 මිලියන 800,000ක මුදලක් නැත්තම් අපි ලක්ෂ වලින් කිව්වොත් එම ලක්ෂ 28ක් ගෙවන්න ඕනේ. 20ක් ලක්ෂ 20ක් ගන්නෙ ලක්ෂ 20ට තව ලක්ෂ 8ක් එකතු වෙලා එනවා. එතකොට ලක්ෂ 28ක් ගෙවන්න ඕනේ සම්පූර්ණ මුදල විදියට. ඊට පස්සේ පුතේ B කොටස ගොඩනගන්නේ අපිට අර මුල් ප්‍රශ්නෙන් වෙනත් කොටසක් විදියට. වාර්ෂික තක්ෂේරු වටිනාකම රුපියල් 60,000ක් වන් නිවසක් සඳහා කාර්තුවකට රුපියල් 400ක බද්දක් අය කරයි. ඔබ දන්නවා පුතේ වර්ෂයකට කාර්තු 4ක් තියෙනවා. වර්ෂයකට කාර්තු 4ක් තියෙනවා. කාර්තුවක් කියලා කියන්නේ මාස 3ක කාලයක්. ඒ අනුව අවුරුද්දකට කාර්තු 4ක ප්‍රමාණයක් තියෙනවා. අපෙන් අහනවා වාර්ෂික වය කරන බදු මුදල කොච්චරක්ද කියලා. ඒ කියන්නේ 400 එව්වා 4ක් අය කරනවා. ඒ කියන්නේ 400 ගුණ කිරීම 4 වාර්ෂික වය කරන බදු මුදල වෙනවා රුපියල් 1600. වාර්ෂික බදු මුදල රුපියල් 1600. ඊට පස්සේ අපිට කියනවා වාර්ෂික වරිපණම් බදු පෙස්සතේ ගන්නේ කරන්න. වාර්ෂික වරිපණම් බදු පෙස්සතේ ගන්නේ කරන්න. මේ වරිපණම් බදු පෙස්සතේ ගන්නේ කරන අවස්ථාවේදී අපි මුළු මුදලට සාපේක්ෂවයි, තක්චේරු වටිනාකමට සාපේක්ෂව තමයි අපි මේ අවස්ථාවේදී ගන්නේ කරන්නේ. ඒ අනුව තක්චේරු වටිනාකමට අනුව වර්ෂයකදී ගෙවන වරිපණම් බදු මුදල එනම් රුපියල් 100කට කොච්චර ප්‍රමාණයක් එනවද? ඒ අනුව රුපියල් 60,000කට තක්චේරු කරපු නිවසක් 60,000කට තක්චේරු කරපු නිවසට රුපියල් 1600ක මුදලක් ගෙවන්න ඕනේ. එහෙනම් 100කට කොච්චරද? ඒ අනුව 1600 බෙදීම 60,000 ගුණ කිරීම 100ට 100. මෙහි හරේ තියෙන 60,000 බින්දු 2කට ලැබේ තියෙන 100 බින්දු 2ක් සුළු වෙනවා. ඒ වගේම 1600 බින්දු 2කට 60,000 බින්දු 2ක් සුළු වෙනවා. ඒ අනුව 16 බෙදීම 6 කියලා උත්තරයක් අපිට ලැබෙන්නේ. 16 6 බෙදපුවාම 6 වරක් 2 12යි, 40ට 6 වරක් එන්නේ 6 වරක් අය 36යි. මේක දෙකෙන් දෙකටම 6යි 6යි කියලා උත්තරයක් අපිට ලැබෙන්නේ. ඒ අනුව දල වශයෙන් 102.67ක පොලී පෙස්සතයක් අය කරනවා, වරිපණම් බදු පෙස්සතයක් අය කරනවා මේ නගර සභාව විසින්. එතකොට දැන් අපිට දුප්පතේ අවසන් උත්තරය විදියට ලැබෙනවා 2.67යි කියලා. 2.67 කියලා තමයි අවසාන උත්තරය ලැබෙන්නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නය සඳහා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 4 ප්‍රශ්නය. ඔබ මං හිතන්නේ බොහොම මේ අගය කරන, ඒ වගේම ඔබ හදන්න පෙළමෙන ගානක් තමයි ඊළඟට ඔබට හමු වෙන්නේ. එහි කියනවා 4 ප්‍රශ්නේ මෙන්න මේ විදිහට. මිනිසෙක් මෝටරයකින් රුපියල් 45,000ක් මාසික ආදායමක් ලබයි. 45,000ක මාසික ආදායමක් ලබයි. වර්ෂයක් තුලෙහි නඩත්තුව සඳහා ඔහු රුපියල් 140,000ක් වියදම් කළේය. ඒ කියන්නේ මාසයකට රුපියල් 45,000ක ආදායමක් ගන්න වාහනයට නඩත්තුව කියලා කියන්නේ ඔබ දන්නවා මේ වාහනේ තෙල් ගහන්න ඕනේ, ඊට අමතරව ටයර් මාරු කරන්න ඕනේ, ඊට අමතරව වෙනත් අමතර අලුත් දෙයක් කිරීම කරන්න ඕනේ. මේ සියල්ල සඳහා මෙයාට 140,000ක මුදලක් වැය වෙනවා. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ එම වර්ෂයේ මෝටරයේ ශුද්ධ ආදායම කොපමණද? අපි දන්නවා පුතේ සාමාන්‍ය අපේ ශුද්ධ ආදායම හොයාගන්න මුළු ආදායම හොයලා ඒකෙන් මුළු වියදම අඩු කරන්න ඕනේ. වර්ෂය පුරා මුළු ආදායමයි, වර්ෂයකට ගියපු සම්පූර්ණ වියදමයි හොයලා ආදායමෙන් වියදම අඩු කරපුවාම තමයි ශුද්ධ ආදායම කොච්චරක්ද කියලා ලැබෙන්නේ. ඒ අනුව අපි ආදායම හොයාගත්තොත් 45,000 12ක් මෙයාට ලැබෙනවා ආදායම විදියට. 45,000 12ක් කියලා කියන්නේ 540,000 නැත්නම් 540,000ක මුදලක් මෙයාට ආදායම විදියට ලැබෙනවා. 45,000 12න් ගුණ කරපුවාම එන උත්තරේ. වියදම් විදියට මෙයාට යන්නේ රුපියල් 140,000ක මුදල. ඒ අනුව 540,000න් 140,000ක මුදලක් අඩු කරපුවාම ඔහුට ඉතුරු වෙනවා රුපියල් 104ක මුදලක්. රුපියල් 104ක මුදලක් මෙයාගේ සුද්ධ ආදායම විදියට ඉතුරු වෙනවා. ඒ කියන්නේ සියලුම වියදම් අතහැරියට පස්සේ එයාට ඉතුරු වෙන මුදල. ඊට පස්සේ මෙයා දෙවනි ගාන්ට යනකොට මෙහි වෙනසක් සිද්ධ වෙනවා. මෝටරිය ගත් මිල රුපියල් අපිට දීලා තියෙන 180යි කියලා. නම් එබ මෝටරියේ සුද්ධ ආදායම මෝටරියේ ගත් මිලේ කවර ප්‍රතිශතයක්ද කියලා අහනවා. එතකොට දයාබරු දුවේ පුතේ අපි බලන්න ඕනේ මෙහි ඒ කියන්නේ මෝටරියෙන් ලැබිච්ච මුළු ආදායම උනේ ලක්ෂ 4යි. මේ ලක්ෂ 4ට හම්බ වෙන්න මෙයාට රුපියල් 80000ක් මෙයා ලක්ෂ 80ක් මෙයා වියදම් කරනවා. ලක්ෂ 80කට හම්බුනේ රුපියල් ලක්ෂ 4යි. එහෙනම් 100කට කොච්චරද? එතකොට අපිට මේ සුළු කිරීමට යන අවස්ථාවේදී හරේ තියෙන බිංදු 100 බිංදු 2කට ලැබේ තියෙන බිංදු 2ක් සුළු වෙලා යනවා. ඒ වගේම අපිට ලැබේ තියෙන බිංදු 5කට හරේ තියෙන බිංදු 5ක් සුළු වෙනවා. එතකොට අපිට ඉතුරු වෙලා තියෙන සංඛ්‍යා දෙක සුළු කළාට පස්සේ 4 වරක් 1යි 4 වරක් 2යි කියලා සුළු වෙනවා. ඒ අනුව අවසාන උත්තරේ 5 ගුණ කිරීම එක කියලා ලැබෙන්නේ. ඒ අනුව 5 වරක් 1 උත්තරේ 5යි. ඒ අනුව 100ට 5ක ප්‍රතිශතයක් තමයි ගත්මිලෙන් ඒ කියන්නේ ආදායම විදියට මෙයාට ලැබෙන්නේ. ඒ කියන්නේ වාහනය ගන්න වියදම් කළ මුදලෙන් 5ක ආදායමක් තමයි මෙයාට ආදායම විදියට හම්බ වෙන්නේ. ඉතින් මේ ආදායම බලවලා අවසානයේ මෙයා තීරණය කරන වර්ෂයේ අවසානයේදී සාමාන්‍ය ඔබ දන්නවා වාහනයක් ගත්තට පස්සේ මේ වාහනේ ෂේවීම් කියලා කුරසක් තියෙනවා. ඒක නිසා වාහනේ ගත්මිලට වඩා කිසියම් මුදලක් අඩුවෙන් තමයි ආපහු විකුණන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව ගත්මිලට වඩා 20%ක් අඩුවෙන් ඔහු මොටරතේ විකුණා ලැබුණු මුදල වර්ෂයේ සුද්ධ ආදායම සමග බැංකුවේ තැන්පත් කළේය. බැංකුවේ තැන්පත් කළ මුදල කීයද කියලා අහනවා. සාමාන්‍යයෙන් ආදායම ලබා ගත්තට පස්සේ තීරණය කරනවා මේක තවදුරටත් පවත්වාගෙන යෑම ලාභදායි වෙනවද පාඩු වෙනවද කියලා. ඉතින් ලාභදායි වෙනව නම් මේ තවදුරටත් පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් එය ලාභයක් නොවන අවස්ථාවක් සිද්ධ වෙනව නම් මොකද කරන්නේ? මේ කටෙත්ෙන් අයින් වෙනවා. ඒක නිසා ඒ වගේ අවස්ථාවක් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපිට පේනවා 5ක වගේ පොඩි ආදායම් ප්‍රමාණයක් තමයි මේ ඔහුට ආදායම විදිහට ලැබෙන්නේ. ඒක නිසා ගත්මිලන් මෙයා 20%ක් අඩුවෙන් තමයි වාහනය විකුණන්නේ. ලක්ෂ 80කට ගත්තේ වාහනය 20%ක් අඩුවෙන් වික්‍රයි කියලා කියන්නේ එයා විකුණන්නේ 1,600,000ක් අඩුවෙන්. එහෙම නැත්නම් අපි අපේ භාෂාවෙන් කියනවා ලක්ෂ 16ක් අඩුවෙන් තමයි විකුණන්නේ. එතකොට ලක්ෂ 80කට ගත්තේ වාහනේ ලක්ෂ 16ක් අඩුවෙන් වික්කන. එතකොට මෙයා මේක විකුණලා තියෙන්නේ ලක්ෂ 64කට. එහෙනම් ඒ කියන්නේ ලක්ෂ 80ෙන් ලක්ෂ 16ක් අඩු කරනවා. එතකොට ලක්ෂ 64කට තමයි මෙයා මේ වාහනේ විකුණලා තියෙන්නේ. ඒ අනුව මේ ලක්ෂ 64කට විකුණලා ගත්තේ ආදායමත් ලක්ෂ 4ක් මෙයා උපයාගත්තේ ආදායම සුද්ධ ආදායම මේ ආදායමත් එකතු කරලා බැංකුවේ මේ මුදල තැන්පත් කරනවායි කියලා කියන්නේ. බැංකුවේ මේ මුදල තැන්පත් කරාට පස්සේ මෙයාට ලැබෙනවා මෙයා බැංකුවේ මුළු මුදල පිට තැන්පත් කරන්න මෙයාට ලැබෙනවා ඒ කියන්නේ 6 ලක්ෂ 64ට ලක්ෂ 4ක් එකතු කරපුවාම ලක්ෂ 68ක් විදිහට ලැබෙනවා. ඒ කියන්නේ ඔහු බැංකුවේ තැන්පත් කරන මුදල රුපියල් ලක්ෂ 68යි. හතරවෙනි ප්‍රශ්නයේදී ඊට වඩා වෙනස් එකක් ආපහු නැවත අහන්නේ. ඔබ කලින් ප්‍රශ්නයේදී මුණ දුන්න ආකාරය එක වර්ෂයේ මුලදී ඔහු 20%ක පොලියට මේ මිලියන ඒ කියන්නේ ලක්ෂ 8 නැත්නම් අපි මිලියන 8යි කියලා කියනවා බැංකුවේ තැන්පත් කළේ නම් ඔහු වර්ෂයේ අවසානයේදී බැංකුවේ ඇති මුළු මුදල කොච්චරද කියලා. ඒ කියන්නේ අපි බලනවා මේක 20% පොලියට බැංකුවේ තැන්පත් කළා තිබුණා නම් ඔහුට මීට වඩා වැඩි මුදලක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ 100කට රුපියල් 20ක් නම් අපි බලනවා මිලියන 8කට නැත්නම් ලක්ෂ 80කට කොච්චර මුදලක් ලැබෙනවද කියලා. එතකොට මෙයාට ලැබෙනවා 1,600,000ක මුදලක් ඒ ආදායම විදිහට ලැබෙනවා. 100කට රුපියල් 20ක් නම් 8 මිලියනයකට කීයක්? නැත්තම් ලක්ෂ 80කට කොච්චරක්? හරේ තියෙන බිංදු දෙක ලැබේ තියෙන බිංදු දෙක සුළු වෙනවා. ඒ අනුව 20 ගුණ කරන් දෙන්නේ 80,000ෙන්. ඒ අනුව 80,000ෙන් 20 ගුණ කරාට පස්සේ උත්තරේ 1,600,000ක් විදිහට උත්තරේ ලැබෙනවා. ඒ අනුව ඔහුට ඒ කියන්නේ වර්ෂය අවසාන වෙනකොට බැංකුවේ තියෙන මුළු මුදල විදියට ලැබෙනවා 1,600,000 පොලිය විදියට ලැබෙනවා. ඊට අමතරව එයා බැංකුවේ තැන්පත් කරපු මිලියන ලක්ෂ 80,000ට ලැබෙනවා. ඒ අනුව මුළු ආදායම විදියට ලක්ෂ 96ක් මෙයා අතට ලැබෙනවා. ඉතින් අපි සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයේදී අපි ජීවත් වෙනකොට අපි තීරණය කරන්න ඕනේ වඩා ලාභදායි ගණදෙනුව මොකද්ද? ඒක නිසා ලාභදායි ගණදෙනුව තීරණය කිරීම සඳහා අපිට මේ වගේ ගණිතමය හැකියාවන් තිබිය යුතු වෙනවා. ඔබ තීරණය කරන්න ඕනේ ටික කාලයක් ගියාට පස්සේ මේක වාසිදායකද අවාසිදායකද. අවාසිදායක නම් අපි මේ ව්‍යාපාරයෙන් අයින් වෙන්නට ඕනේ වාසිදායක නම් මේක තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන්. ඔව් මේ තීරණයට එළඹෙන්නේ 5% ආදායම පමණයි ඔහුට ලැබෙන්නේ. ඒක නිසා 5% ආදායම ලැබුණාට පස්සේ මෙයා තීරණය කරනවා මේ වාහනේ තවදුරටත් තියාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඒක නිසා මේ වාහනේ විකුණන එක හොඳයි කියලා. එතකොට එයා බලනවා මේක මට ඒ දවස්වල හැටියට 20%ක පොලියට බැංකුවේක තැන්පත් කරා නම් මට මෙච්චර ආදායමක් උපයා ගන්න තිබුණා. එතකොට මම මේ කරපු කටයුත්ත නිසා මට පාඩුවක් වුණාද ලාභයක් වුණාද කියලා ඔහු පස්සේ තීරණය කරනවා. ඒක නිසා ඔබටත් මේ කාරණා වැදගත් වෙනවා. කාර්යපත්‍රිකා අංක 78 සකස් වුණේ පුතේ සංඛ්‍යා කියන තේමාව ඉලක්ක කරගත්ත ප්‍රශ්න දෙකකුත් ඒ වගේම වලගේ පේපර් එකේ භාග කියන පාඩම ඉලක්ක කරගත්ත ප්‍රශ්න දෙකකුත් තමයි ලැබුණේ. අපි ওই සාකච්ඡා කරේ වලට මුල් කාර්යපත්‍රිකා අංක 78ට අදාළව තිබුණ මේ ප්‍රශ්න දෙකට අදාළ උත්තර. දැන් අපි සූදානම් වෙන්නේ කාර්යපත්‍රිකා අංක 79ට අදාළව කෙටි ප්‍රශ්න 15ක් ඔබට ලබා දීලා තියෙනවා. මේ කෙටි ප්‍රශ්න 15 සඳහා පිළිතුරු ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් දයාබර දුවේපතේ මම මේ කාර්යපත්‍රිකාවේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන කලින් ඔබට මෙහෙම දෙයක් මතක් කරනවා. සමහර විට ඔබේ පාසලේදී ඔබ මේ වෙනකොට මේ පාඩම් තවම අධ්‍යයනය කළ නැතුව ඇති. ඒක නිසා සමහර පාඩම් ඔබට කරගෙන යන අතරේදී ගැටලු මතුවෙන්නට පුළුවන්. මේ සාකච්ඡා කරන මොහොතේදී ඔබ මේ පාඩම ඉගෙනගෙන තිබුණ නැත්නම් අලුත්ම පාඩමක් බවට පරිවර්තනවා සමහර පාඩම්. ඒක නිසා ඔබ නැවත නැවතත් මේ පෙළපොත පරිශීලනය කරන්න ඕනේ. මේ පාඩම් වලට අදාළව තියෙන අභ්‍යාස කරන්න ඕනේ. ඒ වගේ දේවල් නිරත වෙන්න එහෙම නැතුනොත් ඔබට අපි මේ කියන කාරණා ධාරණය කර ගැනීමේ කිසියම් ගැටලුවක් එයි. අපි සූදානම් වෙන්න පුතේ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 79ට අදාළ පළවෙනි ප්‍රශ්නේ සඳහා උත්තර වලත් එක සාකච්ඡා කරන්න. ඒ පළවෙනි ප්‍රශ්නේ න්‍යාසයක් තියෙනවා. ඔබ දන්නවා න්‍යාසය කියන පාඩම ඔබට හැම වෙලේම තුන්වෙනි වාරේ පාඩමක් විදියට. ඒක නිසා පාසල් අධ්‍යාපනයේදී ඔබට මං හිතන්නේ තුන්වෙනි වාරේ පාඩම් තවම ඔබට ආවන්නේ වෙලා නැහැ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ කොහොමද කියලා. ඒ කියලා න්‍යාසයක් තියෙනවා පුතේ. න්‍යාසය සඳහා අපි භාවිතා කරන්නේ සුළු වරහන. එතකොට මෙතෙන්දී සුළු වරහන නෙමෙයි දර්ද විදිහට මහ වරහන භාවිතා කරන්නේ. සුළු වරහන මහ වරහන හා සංගල වරහන කියන අවස්ථා තුන අතරින් මහ වරහන කියන වරහන අපි මේකෙදී භාවිතා කරන්නේ. ඒ අනුව ඒ සමානයි කියලා න්‍යාසයක් දීලා තියෙනවා 2, 5, 3, 0 කියලා. B කියලා න්‍යාසයක් දීලා තියෙනවා 1, 3, 2, 1 කියලා. ඊළඟට අපිට දීලා තියෙනවා 2A අඩු කිරීම B න්‍යාසය මගින් ලැබෙනවලු න්‍යාසය S7 4Y කියලා. ඉතින් දයාවර දුවේ පුතේ මම මෙහෙම කියන්නම්, න්‍යාසය දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්නම් අනිවාර්යෙන් න්‍යාස දෙකේ අපි කියනවා ඒක මම ඔබට මේ වෙලාවේ භාවිතා කරන්නට වෙනවා. ඔබ සමාහට මේ ගණනය කළා නැත්නම් ඔබට ප්‍රශ්නයක් වෙනවා. න්‍යාස දෙක පිළිගන්න හා තීර ගන්න ගුණ කිරීමෙන් ලැබෙන අගයට අපි නමක් කියනවා. හරි, න්‍යාසයේ ගණය කියලා. පිළිගන්න ගුණ කිරීම තීර ගන්න. ඔබට මේකේ පිළි දෙකයි තීරත් දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා පළවෙනි න්‍යාසයේ 2, 2 න්‍යාසය. දෙක ගුණ කිරීම දෙක න්‍යාසය. දෙවෙනි න්‍යාසයත් දෙක ගුණ කිරීම දෙක න්‍යාසය. පිළි දෙකයි තීර දෙකයි. එතකොට 2, 2 න්‍යාසයකට එකතු කරන්න පුළුවන් පුතේ දුවේ 2, 2 න්‍යාසයක් පමණමයි. ඒ කියන්නේ අවයව 4ක් තියෙන න්‍යාසයකට එකතු කරන්න පුළුවන් අවයව 4ක් තියෙන න්‍යාසයක්මයි ඔය ආකාරයෙන්ම න්‍යාසයකට තමයි එකතු කරන්න පුළුවන් වෙන්නේ. එකතු කළ හැක්කේ අනුරූප අවයව පමණයි. දැන් උදාහරණයක් විදිහට මම මේකද කිව්වොත් එහෙම 2ට එකතු කරන්න A න්‍යාසයට B න්‍යාසය එකතු කරන්න පුළුවන් කිව්වොත් එහෙම එකතු කරන්න පුළුවන් 2, 1, 5, 3, 3, 2, 0, 1. එහෙම තමයි එකතු වෙන්නේ. 2, 1, 5, 3, 2, 0, 1. ඒ කියන්නේ අනුරූප අවයව පමණයි එකතු වෙන්නේ. අනිත් ඒවා එකතු කරන්න බෑ. ඒ නිසා ඒක ඔබ මතක තබා ගත යුතුයි. මේ ගණන් සුළු කිරීම සඳහා එනකොට ඒකට අනුව තමයි පුතේ අපි මේ සුළු කිරීම කරන්නේ. ඔබට 2A කියලා දීලා තියෙන්නේ ඒ න්‍යාසයේ දෙගුණය කියන එක. ඒ අනුව ඒ න්‍යාසයේ තියෙන සෑම අවයවයක්ම අපි දෙකෙන් ගුණ කරනවා. ඒ අනුව 2, 2 ගුණ කරපුවාම 4, 5, 2 ගුණ කරපුවාම 10, 3, 2 ගුණ කරපුවාම 6, 2, 0 ගුණ කරපුවාම 2, 0. ඒ අනුව අපිට ලැබිලා තියෙනවා 4, 10, 6, 0 කියන න්‍යාසයෙන් අඩු කරන්න ඕනේ. අපි B න්‍යාසයේ වෙච්ච 1, 3, 2, 1 කියන න්‍යාසය අඩු කරන්න ඕනේ. ඒ අනුව අපි අනුරූප අවයව වලින් ගත්තොත් එහෙම 4ෙන් අඩු වෙනවා 1ක්, ඒ අවස්ථාවේදී උත්තරය 3යි, 10ෙන් අඩු වෙනවා උත්තරය 3ක්, එතකොට උත්තරය 7යි, හයෙන් අඩු වෙනවා දෙකක් උත්තරය හතරයි බිඳුවෙන් අඩු වෙනවා එකක් උත්තරය ඍණ එකයි. ඒ අනුව දෙකයි ඍණ බේනි ආසය මගින් ලැබෙන්නේ 3යි 7යි 4යි ඍණ එකයි කියන උත්තර. ඒකට අපිට උත්තර දෙකක් මේක ලැබිලා තියෙනවා 4යි 7යි කියන උත්තර දෙක කලින් ලැබිලා තියෙන්නේ. අපිට x වලට y වලට ගලපෙන අව ඒ කියන්නේ අවයව දෙක විතරයි අපෙන් අහන්නේ. ඒ අනුව x වලට ලැබෙනවා ධන 3ක් y වලට ලැබෙනවා ඍණ 1ක්. x වලට ලැබෙනවා ධන 3ක් y වලට ලැබෙනවා ඍණ 1ක්. ওই විදිය තමයි පළවෙනි ගාන සඳහා උත්තර සපයන්නේ. අපි සූදානම් වෙන්නේ දෙවනි ගාන සඳහා උත්තර වලත් එක සාකච්ඡා කරන්න. පෙරහන් ප්‍රශ්න අංක දෙකේ තියෙන පුතේ පහත ඛණ්ඩාංක තලයේ නිරූපණය වන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. ඔබට බැලූ බැල්මට මෙහි දකින්න පුළුවන් වෙන්නේ එක ඛණ්ඩාංකයයි. සාමාන්‍ය අනුක්‍රමණය වන්න ඔබ දන්නවා ඛණ්ඩාංක දෙකක් අවශ්‍යයි. අපි ඒක 10 පන්ති ඉගෙන ගත්තේ කොටස. ඛණ්ඩාංක දෙකේ ඒ කියන්නේ y ඛණ්ඩාංක දෙකේ වෙනස s ඛණ්ඩාංක දෙකේ වෙනසෙන් බෙදුවට පස්සේ ලැබෙන උත්තරයට අපි කියන්නේ අනුක්‍රමණයයි කියලා. එක ඛණ්ඩාංකයක් තියෙනවා 4 2 කියලා. අපිට මේ ප්‍රස්තාරයේ ආවෙලා තියෙනවා බිඳුවේ බිඳුව කියලා ලක්ෂ්‍යයට. ඒ කියන්නේ x වලත් බිඳුවයි y වලත් බිඳුවයි. එහෙනම් ළයාපද වේ පුතේ බිඳුවේ බිඳුවේ ඛණ්ඩාංකයක් කරා යන අවස්ථාවකදී අපිට අර දීලා තියෙන කෙලින්ම පළවෙනි ඛණ්ඩාංකයේම y වල ඛණ්ඩාංකයේ s වල ඛණ්ඩාංකයෙන් බෙදුවහම අපිට ලැබෙන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ 2 4 බෙදපුවාම ලැබෙන්නේ අනුක්‍රමණය. 2 4 බෙදපුවාම අපිට උත්තරයක් විදිහට ලැබෙනවා 2n1 කියලා. ඒ කියන්නේ මේ අනුක්‍රමණය 2n1. සාමාන්‍යයෙන් ලියලා අපි ගාන හදනවා නම් අපි හදන්න ඕනේ බිඳුවේ බිඳුව එක ඛණ්ඩාංකයක් අනිත් ඛණ්ඩාංකයක් 4 2. අපිට 4 2 කියන ඛණ්ඩාංකයෙන් බිඳුවේ බිඳුව ඛණ්ඩාංකය අඩු කරොත් 2න් අඩු කරනවා බිඳුවා 4නුත් අඩු කරනවා බිඳුවා. ඒක 2න් බිඳුවක් අඩු කරපුවාම උත්තරේ 2යි. 4න් බිඳුවක් අඩු කරපුවාම උත්තරේ 4යි. ඒත් ඔබට අර කලින් මම කියපු උත්තරේමයි ලැබෙන්නේ 4න් 2යි. 4න් 2යි කියන එක තවදුරටත් සුළු කරාට පස්සේ උත්තරයක් ලැබෙනවා 2න් 1යි කියලා. ඒ අනුව අනුක්‍රමණය 2න් 1 විදිහට අපිට මෙහි ලැබෙනවා. ඊළඟට අපි සූදානම් වෙන්නේ පුතේ තුන්වෙනි ප්‍රශ්නය සඳහා උත්තර ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 3 වෙන් වෙන්නේ අසමානතාවය කියන පාඩමේ අර්ථය ඉලක්ක කරගත්තේ කොටස. ඒ තියෙනවා මෙහෙම S බෙදීම 3 එකතු කිරීම 5 කුඩා වේ හෝ සමාන වේ 8 කියලා. කුඩා වේ හෝ සමාන වේ 8 කියලා දීලා තියෙනවා. එතකොට අපි බලනවා මේ අවස්ථාවේදී S බෙදීම 3 එකතු කිරීම 5 කුඩා වේ හෝ සමාන වේ 8 අසමානතාවයේ විසඳන. අපි බලනවා මේ ධන 5 ඉස්සෙල්ලාම ඉවත් කර ගන්න ඕනේ බැඳිච්ච පදේ. එනිසා ධන 5 ඉවත් කරන අඩු කිරීම 5ක් ගන්නවා. ඒ අනුව 8 අඩු කිරීම 5ක් වෙනවා. ඒ අනුව S බෙදීම 3 කුඩා වේ හෝ සමාන වේ 3වරක් 3 කියලා එන්නේ. ඒ කියන්නේ එයා පැත්තේ 8න් 5ක් අඩු වෙනවා උත්තරේ 3යි. ඒ අනුව මේ හරේ තියෙන 3 ඉලක්කම ඉවත් කර ගැනීම සඳහා දෙපසම 3න් ගුණ කරන්න වෙනවා. ඒ අනුව 3වරක් 3 කියන උත්තරය අපිට ලැබෙනවා. ඒ අනුව x අගය කුඩා වෙන්නට ඕනේ 3වරක් 3 9යි. එහෙනම් 9ට වඩා කුඩා වේ යුතුයි. ඔබට ඒ අසමානතාව ගන්න නැමත වතාවක් මම පැහැදිලි කරොත් එහෙම පළවෙනි වතාවේ තියෙන S බෙදීම 3 එකතු කිරීම 5 කුඩා වේ 8 කියලානේ. කුඩා වේ හෝ සමාන වේ 8 කියලානේ. මෙතෙන්දී අර ධන 5 මුලින්ම අපි ඉවත් කරනවා. ධන 5 ඉවත් කරන ඍණ 5ක් ගන්නවනේ. ඒක 8නුත් 5ක් අඩු වෙනවා. 8න් 5ක් අඩුනාට පස්සේ උත්තරේ 3යි. ඒක තමයි අසමානතාවයේ දකුණු පස කොටස තියෙන 3යි කියලා. වම් පස කොටස තියෙනවා S බෙදීම 3යි කියලා. ඔබට මේ වම් පස කොටස තියෙන 3 ඉලක්කම ඉවත් කර ගන්න ඕනේ x වලගේ හොයා ගන්න. ඒ නිසා අපි වම් පස තියෙන 3 ඉලක්කම ඉවත් කර ගැනීම සඳහා 3න් ගුණ කරනවා. ඒක දකුණු පසත් අපි කරන්නේ ඒ විදිහටම 3න් ගුණ කිරීම. එතකොට වම් පස ගුණ කරනකොට 3 ඉලක්කම 3 ඉලක්කම කැපිලා යනවා. ලැබේ ඉලක්කම සහ හරේ ඉලක්කම සුළු වීමෙන් ඒ අනුව x යගේ කුඩා වේ හෝ සමාන වේ 3වරක් 3 9යි කියන උත්තරය අපිට ලැබෙනවා. මේ ආකාරයට තමයි අපි ওই 3වෙනි ප්‍රශ්නය සඳහා උත්තර වලත් එක සාකච්ඡා කරේ. අපි සූදානම් වෙන්නේ ප්‍රශ්නාංක 4 සඳහා උත්තර වලත් එක සාකච්ඡා කරන්න. ප්‍රශ්නාංක 4ේ බොහොම සරල පහසු ප්‍රශ්නයක් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නවා සරල රේඛේ ප්‍රස්තාරහා සම්බන්ධ ගැටලුවක් අපේ විභාග පේපර් එකේ තියෙනවා. ඒ වගේ ගැටලුවක් අපිට මේ දීලා තියෙන්නේ සරල රේඛේ ප්‍රස්තාරය ඉලක්ක කරගත්ත ගැටලුව. කෙලින්ම අහනම ප්‍රශ්නය අනුක්‍රමණය ඍණ 2 හා අන්තඛණ්ඩයේ ධන 1 වූ සරල රේඛාවක සමීකරණය ලියන්න. අනුක්‍රමණය ඍණ 2 සහ අන්තඛණ්ඩයේ ධන 1 වූ සරල රේඛාවක සමීකරණය ලියන්න කියලා තියෙන්නේ. අනුක්‍රමණය ඍණ 2යි කියන නිසා y සමානයි ඍණ 2යි x. අන්තඛණ්ඩයේ ධන 1යි කියලා තියෙන්නේ. එහෙනම් y සමානයි mx ධන සීනේ පොදු සමීකරණේ එම් වෙනුවට අපි දින දෙක ආදේශ කළා රින දෙකයි S3 එක නිසා C වෙනුවට අපි ආදේශ කරනවා ධන 1 ඒ අනුව y සමානයි රින 2s ධන 1 y සමානයි රින 2s ධන 1 ඊළඟට ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක 5 තියෙනම අඹගස් 10කින් කැඩු අඹගිරි සංඛ්‍යා 5ත දැක්වේ ඒ දීලා තියෙනවා ගිරි ප්‍රමාණයන් 8 3 7 10 11 9 6 8 45 කියලා තියෙනවා. ඒකට ඔබට මම හිතන්නේ ඒක තේරුම් ගැනීමේ චූටි ගැටලුවක් එන්න ඇති. 1 2 3 4 5 6 7 8 9ක් විදිහට එතන ඉලක්කම් පෙන්වන්නේ. ඔබ දන්නවා එතන 45 වේතු නැහැ. එතන ඔබ નિවැරදි කරගත යුතුයි 4 5 කියලා තමයි මේ ඉලක්කම් දෙක යෙදෙන්නට ඕනේ. නැත්තම් 45 කියන උත්තරේ නෙමෙයි එතන. ඒ කියන්නේ එකමාවක් මැද්දට එන්න ඕනේ 45 කියලා. තමයි වැඩිලා තියෙන 4 5 කියන ඉලක්කම් දෙක වෙන්න ඕනේ. මොකද මුලින් දීලා තියෙන අමගස් 10කින් කැඩුවා කියලා තියෙනවා. මෙම දත්ත විවික්තද සන්තතිකද කියලා අපි අහනවා. ඒකට අපි දන්නා පුතේ ගණන් කිරීමෙන් ලබා ගන්නා වූ පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ප්‍රමාණක් තියෙනවා නම් අපි ඒවට කියනවා විවික්ත කියලා. මේ අතරේ පූර්ණ සංඛ්‍යා විතරක් නෙමෙයි දශම සංඛ්‍යා සහ භාග සංඛ්‍යාද ඇතුළත් වෙනවා නම් අපි ඒවට කියනවා සන්තතික දත්ත කියලා. එහෙනම් මෙතන තියෙන්නේ ගණන් කිරීමෙන් ලබා ගන්නා වූ පූර්ණ සංඛ්‍යාත්මක දත්ත ප්‍රමාණයි. ඒක නිසා මේ දත්ත සමූහය විවික්ත දත්ත කියලා අපි හඳුන්වන්නේ. මෙම දත්තවල මාතේ මොකද්ද කියලා අහනවා. මාතේ කියලා කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණනක් යෙදෙන සංඛ්‍යාව හෝ සංඛ්‍යා කිහිපය. ඒ අනුව අපිට මෙතනදී පේනවා වැඩිම වාර ගණනක් යෙදෙන සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙවතාවක් යෙදෙන. ඒ දෙන්නේ 8 ඉලක්කම. එහෙනම් මාතේ විදිහට අපි ගන්නවා 8. මාතේ 8. ඊළඟට අපි යොමු වෙන්නේ ප්‍රශ්න අංක 6 දිහාවට. 6ක් සංඛ්‍යානය කියන තේමාව ඉලක්ක කරගත්තේ ප්‍රශ්නයක් අපට ලැබෙන්නේ. 6 කියන ප්‍රශ්නේ අපිට තියෙනවා 2 3 1 5 7 3 2 3 යන සංඛ්‍යා සමූහයේ මධ්‍යන්නේ සොයන්. මධ්‍යන්නේ සොයන්. එතකොට මේ සංඛ්‍යා සමූහයේ මධ්‍යන්නේ හොයන්න කියලා අපි දන්නවා මධ්‍යන්නේ කියලා කියන්නේ අය ගණන් වල එකතුව අයගණන් සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන අගය. අයගණන් වල එකතු අයගණන් සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන අගයේ මධ්‍යන්නේ නම් අපි බලනවා මේ අයගණන් සියල්ලම එකතු කරපුවාම ලැබෙන උත්තරය කීයද කියලා. ඒ අනුව 3 2 5 5 3 8 8 7 15 15 5 20 20 1 21 21 3 24 24 2 26. ඒ අනුව සියලු එකතු වෙනවා 26ක් කියලා. සංඛ්‍යා ගාන විදියට තියෙන්නේ 3 2 5 5 3 8 සංඛ්‍යා ගාන 8ක්. ඒ අනුව 26 8ෙන් බෙදන් දෙන්නේ 8 වරක් 3 24යි. ඉතුරු වෙනවා තව 2ක්. 20ට 8 වරක් 2යි 8 වරක් 2 16යි. ඒ වගේම තව ඉතුරු වෙනවා 4 4ක්. 40ට 8 වරක් 5ක් වෙනවා. ඒ අනුව අවසන් උත්තරයේ විදිහට අපිට ලැබෙනවා 3.25 කියලා. මෙහි මධ්‍යන්නේ 3.25. එතකොට ගොඩක් කලකට පුතේ දත්ත සමූහයේම තියෙන අගයක් ගොඩක් කලකට එන්නේ මාතය කියන අවස්ථාවේ සහ ඊළඟ අපි නිරූපණය කරන උපරිමාගය අවමගය කියන අගයන් වලදී පමණයි. නැත්තම් මධ්‍යස්ථයටත් ගොඩක් කලකට ඒකේ තියෙන අගයක් එනවා. නමුත් එහෙම නොවන අගයක් එන්න පුළුවන්. නමුත් ගොඩක් කලකට මධ්‍යන්නේට එන්නේ වෙනස් මාගයක්. මේ සංඛ්‍යා සමූහයේ තියෙන අගයක් නෙමෙයි ගොඩක් කලකට එන්නේ වෙනස් අගයක්. නමුත් සංඛ්‍යා සමූහය හරි මැදට පිටතන අය ගන්න නෙමෙයි මෙතෙන්දි ගන්නෙ සංඛ්‍යා සමූහයේ අයගණන් වල එකතු කළා. අයගණන් සියල්ල එකතු කළා. අයගණන් සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ ලැබෙන උත්තරේ. එතකොට අපි සාමාන්‍යයෙන් නිවැරදි නිරූපී අගයක් විදිහට භාවිතා කරන්නේ මධ්‍යන්නේ කියන එක මතක තබා ගත යුතුයි. 7 වෙනි ප්‍රශ්නයත් සංඛ්‍යානය කියන තේමාව ඉලක්ක කරගත්ත ප්‍රශ්නයක් ඔබට ලැබෙන්නේ. 5ත දී ඇති වටපස්තරය අනුව සංගීතය හදාන සිසුන් ගන්න 40කි. දී ඇත් තොරතුරු අනුව නැටුම් හදාන සිසුන් ගන්න සොයන්. සංගීතය හදාන්න ප්‍රමාණය කියලා දෙනකොට අපිට පේනවා වටපස්තරයෙන් හරියටම 4න් එකක්. 4න් එක ප්‍රමාණයක දීලා තියෙනවා 40ක් කියලා. ඒ වගේම 4න් එකක් කිව්වහම 8න් එක තියෙන චිත්‍ර ආධාරණයි. 8න් එකක් තියෙන චිත්‍ර ආධාරණයි. අපි මේ සම්පූර්ණ වෘත්තයේම කොටස් 8කට බෙදුවොත් 8න් එකක් චිත්‍ර ආධාරණයි. ඒක තව තියෙනවා 8න් 5. 8න් 5ක ප්‍රමාණයක එනන් ඉන්නේ නැටුම් විෂය ආධාරණයි. ඔබට පහසියෙන් මේක ප්‍රස්තාරය වෙනස් කරලා හදා ගන්න පුළුවන්, කොටස් කර ගන්න පුළුවන්. ඔය සංගීතයේ තීරුව දිගේම අපි යා කරපුවාම එක වගේම 45 45 කෝණ දෙක තව එහා පැත්තෙන් ඉතුරු වෙනවා. එතකොට ඒ කියන්නේ සම්පූර්ණ කොටස් හතරක් මේ පැත්තේ තියෙනවා. එහෙනම් නැටුම් වලට එහා පැත්තෙන් තවත් කොටස් හතරක් එක්ක මෙහා පැත්තේ චිත්‍ර ළඟ තියෙන තවත් කොටස් කොටසක් එකතු වෙනවා. ඒ අනුව සම්පූර්ණ කොටස් 8ක් කියලා අපි ගත්තොත් මේ 8න් කොටස් 5ක් නැටුම් සඳහා වෙන් වෙනවා. අපෙන් අහන්නේ සංගීතයේ අදාළසම් ගන්න 40ක. ඒ කියන්නේ කොටස් දෙකක් කියන්නේ 40යි. එහෙනම් එක් කොටසක් කියලා කියන්නේ 20යිනේ. එහෙනම් 20වා 5ක් එන්න ඕනේ නැටුම් වලට. එහෙනම් 20වා 5ක් කියලා කියන්නේ 100ක් වෙනවා සිසුන් නැටුම් 20 හදාරන අය. දැන් නැටුම් 20 හදාන මුළු ප්‍රමාණය 100යි. 100 දෙනයි. ඊළඟට අපි සූදානම් වෙන්නේ පුතේ ප්‍රශ්න අංක 8 ඔයාලත් එක්ක කතා කරන්න. ප්‍රශ්න අංක 8 තියෙනවා මේ විදිහට මිනිසුන් 10කට දින 6කදී වැඩක් නිම කළ හැකිය. දින දෙකක් වැඩ කිරීමෙන් පසු මිනිසුන් දෙදෙනෙක් වැඩට නොපැමිණියේය. දින දෙකක් වැඩ කිරීමෙන් පසු ඉතිරි වන වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? එතකොට අපි හොයාගන්න ඕනේ පුතේ මිනිස්සු 10 දෙනා දින 6ක් වැඩ කරනවා. වැඩ කළොත් මේ වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ 10වරක් අය 60යි. ඒ කියන්නේ සම්පූර්ණ තනි මිනිස්සෙක් වැඩ කරනවා නම් දින 60ක් වැඩ කරන වැඩ ප්‍රමාණය. අපි කියනවා මිනිස් දින 60ක වැඩ ප්‍රමාණය. දෙන්නෙක් මොකද කරන්නේ? ඒ කියන්නේ මුල් දින දෙකේදී සම්පූර්ණ අය වැඩ කරලා ඊට පස්සේ දින දෙකකට පස්සේ දෙන්නෙක් අයින් වෙලා යනවා. එහෙනම් මේ 10 දෙනාම දින දෙකක් වැඩ කරනවා. ඒ කියන්නේ මිනිස් දින 10වරක් 2 20යි. මිනිස් දින 20ක වැඩ ප්‍රමාණය ඉවර කරනවා. දින දෙක වැඩ කළාට පස්සේ ඉතුරු වෙන වැඩ ප්‍රමාණය නම් අපි අහන්නේ. එහෙනම් මිනිස් දින 60ක වැඩ ප්‍රමාණය, ඒකෙන් මිනිස් දින 20ක වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. එහෙනම් 60න් 20ක් අඩු කරපුවාම උත්තරේ මිනිස් දින 40ක ප්‍රමාණයක් ලැබෙයි. එහෙනම් මිනිස් දින 40ක වැඩ ප්‍රමාණයක් තමයි තව ඉතුරු වෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා මිනිසුන් 8 දෙනෙකුට ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීමට ගතවන දින ගන්න කීයද? මිනිසුන් 8 දෙනෙකුට ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීමට ගතවන දින ගන්න හොයාගන්න අපි කරන්න ඕනේ මේ අවස්ථාවේදී 40 බෙදෙනවා 8. 40 8ෙන් බෙදපුවාම දින 5ක් අවශ්‍යයි ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීම සඳහා. මේ මිනිසුන් 8 දෙනාට දින 5ක් අවශ්‍යයි ඉතිරි වැඩ ප්‍රමාණය නිම කිරීම සඳහා. 9වෙනි ප්‍රශ්නේ. 9වෙනි ප්‍රශ්නේ ඔබට හුරු පුරුදු ප්‍රශ්නය. ඉස්සන්ද ගැලපෙන සාධක දෙක ලියා ගන්න කියලා තියෙන්නේ. S වර්ගයේ අඩු කිරීම Y වර්ගය කියලා අපිට දකින්නකොටම පේනවා මේ තියෙන වර්ග දෙකක අන්තරයක් කියලා. වර්ග දෙකක අන්තරයේ සාධක පිළිබඳවයි අපි අහන්නේ. ඒ අනුව වර්ග දෙකක අන්තරයේ සාධක විදියට එනවා මෙතෙන්දී S අඩු කිරීම Y එක වරහනක, අනිත් වරහන එනවා S එකතු කිරීම Y. S අඩු කිරීම Y, S එකතු කිරීම Y. ඒ කියන්නේ වර්ග දෙක අඩු කිරීමකදී අපි එක් පදයක් පාදාගෙන ලියනවා ධන විදියට, අනිත් පදේ ලියනවා ඍණ විදියට. ඒ අනුව S එකතු කිරීම Y සහ S අඩු කිරීම Y තමයි මෙහි උත්තර දෙක විදියට ලැබෙන්නේ. ප්‍රශ්න අංක 10 ලැබෙන්න පුතේ A වර්ගය B කමාවක් AB වර්ගය යන බීජීය පදවල කුඩාම් පොදු ගුණාකාරය සොයන්න. අපි මේක පහලට ලියාගත්තොත් A වර්ගයේ B මේක අපි ගුණ කිරීමක් විදියට ලියාගත්තොත් A වර්ගයේ ගුණ කිරීම B කියලා අපි ලියනවා. ඊළඟට ආයේ AB වර්ගයන තියෙන්නේ. ඒකත් අපි ලියාගනවා A තියෙන පදයට යටින් ගුණ කිරීම A ගුණ කිරීම B වලට යටින් අපි ලියාගන්නවා B වර්ගය කියලා. ඊළඟ අපි කියනවා විශාලම් බල අපි ලියනවායි කියලා. විශාලම් බල ලියනකොට A වල විශාලම් බලේ A වර්ගය, B වල විශාලම් බලේ B වර්ගය. එහෙනම් කුඩාම් පොදු ගුණාකාරය කියලා කියන්නේ A වර්ගය ගුණ කිරීම B වර්ගය. ඒ කියන්නේ උත්තරේ A වර්ග B වර්ග. මේ කුඩාම් පොදු ගුණාකාරය A වර්ගය B වර්ගය. 11 වෙනි ප්‍රශ්නයට යනවා. 11 වෙනි ප්‍රශ්නයේ තියෙන 1 සිට 6 තෙක් අංක ලියූ ධාතු කැටයක් උඩ දැමුව විට ප්‍රතිඵලයේ ලෙස ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවයි. 1 සිට 6 තෙක් අංක ලියූ ධාතු කැටයක් උඩ දැමුව විට ප්‍රතිඵලයේ ලෙස ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය අපෙන් අහලා තියෙන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යා 3ක් අපිට හම්බ වෙනවා 1 3 6 කියලා. එහෙනම් 6න් මුළු අවස්ථා ගාන 3යි. ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ අවස්ථා තියෙන්නේ එතකොට 6න් 3යි. එහෙම නැත්නම් කුඩා කළාට පස්සේ උත්තරයක් අපිට ලැබෙනවා 2n1 කියලා. 2n1 කියලා උත්තරයක් ලැබෙනවා. ඊළඟට පුතේ 12 වෙනි ගාන අපි ඉගෙනගත්තේ පාඩමක්. නමුත් ඔබට 3 වෙනි වාරය වෙනුවෙන් තවම මේ පාඩම ගොඩක් වෙලාවට ආවරණය වෙලා නැතුව ඇති. ඕ කේන්ද්‍රයේ උත්තේ විස්කම්බේ AB වේ AB සමානයි 10ක් සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. BAC කෝණයේ අංශක 30යි කියලා දීලා තියෙනවා. ඊළඟ සයින් අංශක 30 සමානයි භාගයක් නම් BC පාදයේ දිග සොයන්න කියලා. ඔබට මෙහිදී අපිට කාල වේලාව මදි පුතේ මේ ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳව ඔබට සියල්ල මතක් කරන්න. සයින් කොස් ටෑන් කියලා අනුපාත තුනක් එනවා. සක සයින්, ඒ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය බකකොස් කියලා එනවා බද පාදයේ බෙදීම කර්ණය ඊළඟට සබ ටෑන් කියලා එනවා සම්මුඛ පාදයේ බෙදීම බද පාදයේ කියලා කියන්නේ ටෑන් එතකොට අපෙන් අහන්නේ සයින් අංශක 30 කියලාත් අපිට අගයක් දීලා තියෙනවා එතකොට එක් කෝණයක් අංශක 30යි කියලා අපිට දීලා තියෙනවා ඒ කියන්නේ BAC කෝණය කියන එක එතකොට BAC කෝණයේ ඉස්සරහින් තියෙන පාදයට තමයි අපි කියන්නේ සම්මුඛ පාදයේ කියලා සම්මුඛ පාදයේ කර්ණයෙන් මෙතන පස්සෙ ලැබෙන උත්තරය තමයි අපිට දීලා තියෙන සයින් අංශක 30 කියලා එතකොට අපි ලියා ගන්නව සම්බන්ධය සයින් අංශක 30 සමානයි BC බෙදීම AB කියලා. ඔබට මේක එච්චර පැහැදිලි නැතුව ඇති මං හිතන්නේ සයින් අංශක 30 සමානයි BC බෙදීම AB. ඒ අනුව සයින් අංශක 30 යගේ භාගයයි නැත්නම් දෙකෙන් එකයි. ඒක සමානයි BC බෙදීම 10. ඒ අනුව හරේ තියෙන දෙකේ ලක්මත් එක අපි කියන හරස් ගුණිතය දානමයි කියලා. BC දෙකෙන් ගුණ කරනවා ඒක දෙකක් BC කියලා ලැබෙනවා. සමාන වෙනවා 10ට. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා BC වලාගය ලැබෙනවා 5යි කියලා. BC සමානයි සෙන්ටිමීටර් 5යි. මේ 12 වෙනි ගාන ඔබට ත්‍රිකෝණමිතිය පාඩම ආවරණය වී තිබිය යුතුයි හොඳින් තේරෙන්න. මතන මේ ගැටලුවක් ඔබට ඇති සම්පූර්ණ කොටස ආවන්න වෙලා නැත්නම් මම හිතන්නේ මේ කොටස ටිකක් ඔබට අමාරු වෙයි. ප්‍රශ්නාංක 13 අපි ළඟට සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 13 තියෙනවා සිලින්ඩරයක විස්කම්බයත් උසස් සමාන වෙයි. ඒ විස්කම්බය සෙන්ටිමීටර් 14ක් වෙයි. අරේසෝ යන්නේ කියලා දීලා තියෙනවා. විස්කම්බයේ උසයි දෙකම සමානයි නම් 14යි 14යි වෙච්ච සිලින්ඩරය. මේ අරේ අපෙන් අහන්නේ අරේ සෙන්ටිමීටර් 14 බෙදීම දෙකක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ සෙන්ටිමීටර් 7යි. අරේ සෙන්ටිමීටර් 7යි. ඊළඟට එහි අහනවා වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය කොච්චරද කියලා. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය අපි හොයාගන්නේ 2πRh කියන සූත්‍රයේ මගින් 2 ගුණ කිරීම 5 වෙනුවට 7ෙන් 22යි ගුණ කිරීම 7 ගුණ කිරීම 14. ඒ අනුව හරේ සහ ලවේ සුළු කිරීම සඳහා අපි යනවා 7 ඉලක්කමකට ලවේ තියෙන 7 ඉලක්කමක් කැපෙනවා ඒ අනුව 14 දෙකෙන් ගුණ කරලා එන උත්තරේ 22කින් ගුණ කරන්න ඕනේ 14 වරක් දෙක 28යි 28 වරක් 22 එන්නේ 28 ඒවා 22ක් කියලා කියන්නේ 616ක් වෙනවා වර්ග සෙන්ටිමීටර් 616යි 14 වෙනි ප්‍රශ්නය 14 වෙනි ප්‍රශ්නය යොමු වෙලා තියෙන්නේ ඔයාලගේ ඔයාල ඉගෙනගත්ත සමාන්තරාශ්‍ර පාඩම 10 පන්තියේ එය ඉලක්ක කරගෙන ඒ කියන්නේ ප්‍රකාශය ඉදිරියෙන් හරිනම් හරි ලකුණද වැරදිනම් කතර ලකුණද යොදන්න කියලා දීලා තියෙන්නේ ඒ අනුව ත්‍රොම්බසයක විකර්ණ ඍජු කෝණීය සමච්ඡේදනයේ වේ ත්‍රොම්බසයක විකර්ණ ඍජු කෝණීය සමච්ඡේදනයේ වේ අපි දන්න ත්‍රොම්බසයක විකර්ණ කියන එක ඍජු කෝණීය සමච්ඡේදනයේ වෙනවා අංශක 90 බැගින් වෙනවා ඒක නිසා ප්‍රකාශය හරි ඕනෑම සමාන්තරාශ්‍රයක විකර්ණ වලින් ඒ සම්මුඛ කෝණ සමච්ඡේදනය වේ. ඒක අපි දන්නවා සමාන්තරාශ්‍රය ගත්තාම රොම්බසය සහ රොම්බහබේ කියන කාරණා දෙකේදී එකකදී සමානව සමච්ඡේදනය වුණාට එකදී සමච්ඡේදනය වෙන්නේ නැහැ. ඒක නිසා ඕනෑම සමාන්තරාශ්‍රයක විකර්ණ වලින් ඒ සම්මුඛ කෝණ සමච්ඡේද වේ කියන්නේ ප්‍රකාශය වැරදි. ඊළාට රොම්බසයක විකර්ණ වලින් ඒ සම්මුඛ කෝණ සමච්ඡේද වේ. රොම්බසයක විකර්ණ කෙනෙක් ලම්බකව සමච්ඡේදනය වෙනවා. ඒ වගේම ශිරෂ කෝණ අපි දන්නවා සමච්ඡේදනය වෙලා යන්නේ සමාන කොටස් දෙකකට බෙදලා. ඒක නිසා ඒ ප්‍රකාශය හරි. ඊළාට ප්‍රශ්නාංක 15 තියෙන පුතේ මේ කාර්යපත්‍රිකාංක 79 අවසාන ප්‍රශ්නය. එදිරා තියෙනවා S වර්ගය අඩු කිරීම 2x සමානයි බිඳුවයි කියලා. S වර්ගය අඩු කිරීම 2x සමානයි බිඳුවයි. S වර්ගය සහ ඍණ 2s වල පොදු සාධකයක් විදිහට අපි S වරහණයෙන් පිළිට ගත්තොත් S වරහන් S අඩු කිරීම 2 සමානයි බිඳුවයි. ඒ කියන්නේ එක පදයක් එනවා S සමානයි බිඳුව හෝ එහෙම නැත්නම් S අඩු කිරීම 2 සමානයි බිඳුව කියලා. එකකට එනවා S සමානයි 2 කියලා අනිත් එකට එනවා S සමානයි බිඳුව කියලා. S සමානයි 2 හෝ S සමානයි බිඳුව. මේ වල අපි කියනවා අර වර්ග සමීකරණ කියලා. එතකොට මේ වර්ගය අඩංගු සමීකරණයක් සාධක පිළිබඳ දැනුම් භාවිතයෙන් තමයි ඔබ මේ ප්‍රශ්නය සඳහා උත්තර සපයන්න ඕනේ. ඉතින් දයාබරද වේ පුතේ අපිට ලැබිලා තිබුණ කාල සීමාව කාලය එක්කෙමෙන් අවසන් වෙගෙන යනවා. ඔබට මෙහි උත්සාහ කරන්න කියන ගැටලු දෙකක් යහපැති පිටුවේ දීලා තියෙනවා. ඔබ මේ ගැටලු දෙක සඳහා පිළිතුරු සපයන්න මම දන්නවා. ඔබට අද දවසේ අපි ටිකක් වේගෙන් කතා කරගෙන ගියේ මොකද මේ දීලා තියෙන මාතෘකා දෙක ටිකක් ලොකු මාතෘකා දෙකක් මේ සම්පූර්ණ ප්‍රදේශයක් ආවරණය වන මාතෘකා දෙකක් පළවෙනි කොටසේ ප්‍රශ්න 4ක් ඒ වගේම දෙවෙනි කොටසේ දාල් ප්‍රශ්න 15ක් ටිකක් වෙලා අරගෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ලැබී තිබෙන කාලයත් එක්ක ඔබට මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහායි මා උත්සාහ කරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රජයට ගුවන් විදුලියත් එක්ක එකතු වෙලා සහසම්බන්ධ වෙලා අද දවසේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔබ වෙත අපි ඉදිරිපත් කරපු මේ වැඩසටහන මගින් මම හිතනවා ඔබ පලන එලා ගන්නට ඇති මේ තවදුරටත් පරිශීලනය කරන්න ඔබට නොකරනේ පාඩම් එකයි අපි මේ දවස්වල ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ ඒක නිසා මේ පාඩම් නැවත නැවත අධ්‍යයනය කරමින් මේ ඉහළ පලන එලා ගන්න හැටියට ඉල්ලීමක් කරමින් අද දවසේ ඔබත් එක්ක මේ කාර්යපත්‍රිකා 78 සහ 79 සාකච්ඡා කිරීම මින් නිමාවටපත් කරනවා ඔබ සැමට සුවදායි ප්‍රාර්ථනා